Honorable Tissa Athanayaka, you have 13 minutes.
Garu Moolasthanaarooda Mantrithumane, Adame Sakachakarna Vishaya Sambandhayen, Visheshayenma Eke Vidhuli Balaya Balashakti Amatyanshaya Sambandhayen, E Vishaya Sambandhayen, Mang Adahas Swalpayak Prakasha Karanna Kemathi. Mokada Me Vishaya Itamath Wedagath Vishayak. Rataka Arthika Samvardhanayata, E Wagen Pavathmata, Balashaktiya Itamath Wedagath Kiyana Karanaya Api Kawuruth Danna Karanaya. E Nisa Me Anshaye Visala Bindawatimak Pasuge Kale Warthawun Nisa Tamai මේ අරගලයක් ඇති වුණේ විශේෂයෙන්ම ජන අරගලයේ මූලිකම පාරට බැසීම ගැන ගත්තොත් ඒ වගේම ජනතාව මේ වීදි බැසීමේ ක්‍රියාවලිය ගත්තොත් මේ බලශක්ති අර්බුදයෙන් පැන නැගුණු මූලික කාරණාවක් හැටියට මම දකිනවා එකක් තමයි පසුගිය කාලේ බැරි වුණා විදුලි බලය නිසි ලෙස දෙන්න පැය 24 දෙන්න ඒකම පසුගිය කාලේ ඇති වෙච්ච තෙල් පෝලිං ගෑස් පෝලිං නිසා තමයි මහා කඩාගෙන වැටීමක් රටපුරා ඇතිවෙන්න සමාජ පෙරලියක මූලික DJ පැතුරුනේ කියන එක අපිට පැහැදිලියි. ඒ නිසා මේක යම් ආකාරයක වෙනසක් ඇති කරන්න ලොකු ව්‍යායාමයක යෙදිය යුතු වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කාල සීමාව රටේ ජනතාවට හුඟක් අමාරුයි. ආර්ථික වශයෙන් මිනිස්සු වැටිලා ජීවන වියදම් වැඩි වෙලා මේකට මේ බලශක්තියේ අර්බුදයක් ඒ වගේම මිල ගණනුත් මේකට තදින්ම බලපානවයි කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද මේ ඛනිජ තෙල් ගෙන්වීම පිළිබඳව සහ ඛනිජ තෙල් ගෙන්වීමේදී අනුගමනය කරන ක්‍රියාවලියේ මහා වංචාවක් සිදු වෙනවා කියලා විවිධ මත තිබෙනවා. දැන් අමතුමා දුදෝ කියනකොට කතා කරනකොට කිව්වා එවැනි දෙයක් නැහැ කියලා. නමුත් සමාජ මතයක් සහිතව මාධ්‍ය පෙන්ලා දෙන කාරණා දිහාවත් බලපුවම ඛනිජ තෙල් ගෙන්වීමේ විශාල මාපියාවක් තියෙනවායි කියන එක ඉතාමත් පැහැදිලියි. ඒ කොච්චරද කියලා කියනවනම් අපි සාමාන්‍යයෙන් මේ දිනවල තෙල් ගෙන්වීම සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 6000ක් පමණ විශාල ගනුදෙනුවක් සිදු වෙනවා. ඩොලර් මිලියන 6000ක්. එතකොට මේකේ තියෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිද භාවයේ ඉතාමත් වැදගත් හැටියට අපි සලකනවා. දැන් බලන්න පෞගේ කාලේ දිගටම මාධ්‍ය වාර්තාවන් වල තිබුණු කාරණා අනුව තෙල් නැව් ගෙනල්ලා බරායේ මුහුදේ තබා ගැනීම හරහා ඒවාට ගෙවීමට සිදුවන ප්‍රමාද ගාස්තුම මහ විශාල ප්‍රමාණයක්. විශේෂයෙන්ම ප්‍රීමියම් එක ඒක නිශ්චිත ගනුදෙනුව ගාණක් නැහැ. ඒකට එකතු වෙන ප්‍රමාද ගාස්තුව මහ විශාල මුදලක්. එතකොට මේවා ඔක්කොම එකතු වෙන්නේ අවසානයේදී ඛනිජ තෙල් ගෙන්වීමේ ආයතනයට ගෙවන්න වෙනවා. මේක ජනතාවට බරක්. ඉතින් මේ වගේ නියමිත ටෙන්ඩර් කමෙන් බැහැරව ස්පොට් ටෙන්ඩර් පාවිච්චි කිරීම හරහත් මේ සඳහා අවස්ථාවක් ලැබෙනවා.
ගරු මන්ත්‍රීතුමා අවසරය දෙනවා නම් මම පොඩි පිළිතුරක් දෙන්න.
අවසරය දෙනවා නම් මගේ වෙලාව අඩු කරේ.
මගේ වෙලාවයි මම ගන්නම් අවසාන වෙලාවෙන්. මෙතුමා කිව්වා ප්‍රමාද ගාස්තු සහ නැව් නවතර කිරීම පිළිබඳව. අවසාන කොටස තියෙනවා මට. අපේ නැව් ගෙන්වීමේදී මීට පෙර භාවිතා කරේ ණයවර ලිපි විවෘත කරලා. LC විවෘත කරලා. දැන් අපිට LC විවෘත කරන්න බෑ. ණයවර ලිපි විවෘත කරාට පස්සේ ඕනම නැවක් ගෙනාවම ප්‍රමාද ගාස්තුවක් ගෙවන්න ඕනේ. ගෙනල්ලා ගොඩ බාන්න තත්ත්වෙ තිබුණා. හැබැයි අප්‍රේල් මාසයේ ඉඳලා අපිට LC එකක් විවෘත කරන්න බෑ. අපි එන නැවට ඒ මොහොතේ ගෙවන්න ඕන. එතර ඒ මොහොතේ ගෙවන්න ඒ වෙලාවේ අපිට මුදල් නැත්තම් බැංකු පද්ධතිය ඇතුලේ ඒ ප්‍රමාදය නැති වෙනවා. ඒක හිතාමතා කරන දෙයක් නෙවෙයි. අපි කැමතිත් නැහැ. කවුරුවත් කැමති නැහැ මේ වැඩේ කරන්න. නමුත් LC කියන ක්‍රමවේදය ණයවර ලිපි විවෘත කරන්න බැරි නිසා අපිට සිදුවෙච්ච දෙයක්. නමුත් අපි දැන් මේ වෙලාවේ වෙනත් විකල්ප ක්‍රම පාවිච්චි කරනවා ප්‍රමාද ගාස්තු වලින් තොරව ඒක අඩු කරගෙන යන්න.
Honorable member please continue.
හොඳයි. මම කියන්න හැදුවේ ඉතින් මේක නිවැරදි වෙන්න ඕනේ. මේකේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒත් එක්කම මම ඔබතුමාට එකක් ප්‍රශංසා කරන්නත් ඕනේ. මේ QR සිස්ටම් එක හොඳයි. ඇත්තටම ඒක ඒ ගැන අපේ හොඳ ප්‍රකාශ කරන්න ඕන. මොකද හේතුව ඒකේ යම් ආකාරයක පාලනයක් ඇති වුණා. හැබැයි අමතුමා මේ QR ක්‍රමයෙන් ඇවිල්ලා දැන් ඔබතුමාලා නියම කරපු ඒ QR එකේ ප්‍රමාණය කියන්නේ නිකුත් කරන්න නියමිත ප්‍රමාණය සතියකට ඊට වඩා 40%ක් විතර අඩුවෙන් දැන් පාවිච්චි වෙන්නේ. ඒකෙන් යම් පාලනයක් තිබුණා. හැබැයි මේකේ විශේෂ ඉල්ලීමක් තිබෙනවා. ඒක තමයි ත්‍රී වීලර් සහ ව්‍යාපාරික අංශවලට පොඩක් වැඩි කරන්න කියලා. මම දැක්කා මේක දිගින් දිගටම සාකච්ඡා කරනවා. නමුත් ත්‍රී වීලර් වලට දෙන ලීටර් 5 ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ඒක නිසා අර ඔබතුමන්ලා සාමාන්‍යයෙන් QR එක හරහා වෙන්කරන්න නියමිත වෙන් කරලා තිබෙන ප්‍රමාණය පාවිච්චි වෙන්නේ 60%යි නම් ඒ ඉතුරු ප්‍රමාණය හරි සමබර කරලා මේක බෙදා හරින කියන එක ඉල්ලන්න කැමතියි. එහෙනම් බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. ඊළඟට ඊළඟ බරපතල ප්‍රශ්නේ මේ සපුගස්කන්ධ. සපුගස්කන්ධ තෙල් පහත්වේ ක්‍රියාකාරීත්වය නොකඩවා සිදු නොවීම බරපතල ප්‍රශ්නයක්. මොකද අපිට තියෙන එකම තෙල් පරිපහදුව තමයි සපුගස්කන්ධ. ඔබතුමාට මම කියන්න උවමනා නැහැ, මේ මේකේ නොකඩවා වාර්ෂික නිෂ්පාදනය සිදු වෙනවා නම් ඇත්තටම අවුරුද්දකට ඩොලර් මිලියන 300ක විතර ලාභයක් මේ හරහා ගන්නවයි කියන එක තමයි මේ සංඛ්‍යා ලේඛන අනුව වාර්තා වෙන්නේ. එහෙමනම් මේක නොකඩවා ක්‍රියාත්මක කළොත් මාස 12ක තෙල් වියදම එකක් හොයාගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ඔබතුමාලා අඩු කරලා තිබෙනවා මාසයකට ඩොලර් මිලියන 300කට විතර තෙල් ගෙන්වීම. එහෙමනම් ඇත්තටම සපුගස්කන්ධ නොකඩවා ක්‍රියාත්මක කිරීමේ බරපතල වගකීමක් ඔබතුමාලාට තිබෙනවා. ඒක කළොත් ඩොලර් මිලියන 300ක් හොයාගන්න පුළුවන් පමණක් නෙවෙයි මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේකේ නිෂ්පාදනය කරන අතුරු නිෂ්පාදන විශේෂයෙන්ම ජෙට් ඔයිල්, ඒ වගේම භූමි තෙල්, පර්නස් ඔයිල්, ඒ වගේම අනිකුත් අතුරු නිෂ්පාදන අපේ රට වෙන වෙනම ගෙන්නන්න උවමනා නැහැ. මේක වෙන වෙනම කාටවත් දෙන්න ඕන නැහැ. ජෙට් ඔයිල් ටික ගෙන්නන්න කියලා, භූමි තෙල් ටික ගෙන්නන්න ඕන කියලා වෙන වෙන පෞද්ගලිකාංශවලට දෙන්න උවමනාවකුත් නැහැ. සපුගස්කන්ධ විශේෂයෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. මේක ඇත්තටම වහන තත්වයකට පත්තුනේ පහුගිය කාලේ කිසිදු සැලසුමකින් තොරව ඒ ක්‍රියාවලිය සිදු වුන නිසා කියන එක කියන්න කැමතියි. ඒත් එක්කම
Honorable Minister,
ගරු මන්ත්‍රීතුමනි, මේ සපුගස්කන්ධ පිරිපහදුවෙන් අපේ රටේ අවශ්‍යතාවයෙන් 30%ටත් අඩු ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඔබතුමා කියන විදිහට එහෙම ගුවන් යාන ආයින්දන දැවි තෙල් සියල්ලම අපිට මේ පිරිපහදුවෙන් කරන්න බෑ, ආනයනය කරන්න වෙනවා. ඒ නිසා නමුත් අර ඩොලර් මිලියන 200කට සීමා කරලා තියෙන්නේ බොරතෙල් නෞකාවක් පමණක් වෙන ඩොලර් මිලියන 80කට ආසන ප්‍රමාණයක්. 82ක් ගේනවා නම් තව 160ක් ඕන. ඒ නිසා මේ තියෙන මූල්‍ය தත්ත්වෙත් එක තමයි කළමනාකරණය කරන්නේ. අපි පුළුවන් ඉක්මනට ඒක
කටයුතු
කරන්න
ඕනේ. ඊළඟට දැන් මෙතෙන්දී ඇත්තටම ඊළඟ ප්‍රශ්නේ තමයි විදුලි බල ප්‍රශ්නේ. මම අමතුමත් ඉන්න නිසා මේ විශේෂයෙන් කියන්න ඕන ඔබතුමාගේ කතාවේදී කිව්ව අර විදුලි බලය මිල වැඩි කිරීම ගැන. ඒත් එක්කම දැන් මිල වැඩි කිරීමේ ප්‍රශ්නේ එක පැත්තකින් මිනිසුන් මේ මොහොතේ දරා ගන්න බැරිකම තිබෙනවා. නමුත් මේකෙදී ප්‍රශ්න කීපයක් තිබෙනවා. ඒක තමයි අර විහෙර විහාරස්ථානවලට ආගමික ස්ථානවලට ලබා දුන්නු විදුලිය. දැන් මේ විදුලියේදී පෞගේ දවස්වල මම දැක්කා ඕමල්පේ සෝභිතාමතුරු එහෙම විශේෂ ප්‍රකාශයක් කරනවා. ඒ වගේම මහජන උපයෝගිතා කොමිසම් සභාව ඒකට ප්‍රතිචාර දක්වලා තිබුණා. ඒක තමයි ආගමික ස්ථානවලට ලබා දෙන විදුලි බල ඒකක 180ට වැඩියෙන් පාවිච්චි කරනවා නම් විදුලි බල මණ්ඩලයේ නියමයේ තමයි එකට රුපියල් 65ක් ගෙවන්න ඕය කරන එක. ඒක 35ක් දක්වා අඩු කරලා ගෙවන්න කියලා මහජන උපයෝගිතා කොමිසම් සභාවෙන් නියමයක් කළා කියලා වාර්තා කරනවා. දැන් මේක ප්‍රායෝගිකව සිද්ධ වෙලා තිබෙන්නේ ඇත්තටම මේ එක පැත්තකින් විතරයි. ඒ කියන්නේ ලෙකෝ එකෙන් ඒක අඩු කරලා ගන්නවා. අමාත් විදුලි බල මණ්ඩලයෙන් ඒක එහෙම වෙන්නේ නැහැ කියලා ලොකු පැමිණිල්ලක් තිබෙනවා. ඒත් එක්කම මේ විදුලිය කපා හැරීම පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා. දැන් ඊයේ මම දැක්ක මාධ්‍යක තියෙනවා කතරගම ශ්‍රී බෝධිරාජාරාම විහාරාදී. ඒ විහාරයේ විදුලිය කපලා. දැන් ඔබතුමා මුලින් කියපු කාරණේ පූජනීය ස්ථාන නිදහස් කරලා තිබුණා. දැන් ඒක ඔබතුමා අලුතෙන් ඒක ඉවත් කරලා තිබෙනවා. දැන් ඉවත් කරාට පස්සේ එකපාරම කපාගෙන යනවා. අපි කියන්නේ මෙතෙන්දී
Honorable Minister,
committee state minister
has the right to answer the question.
මම නිදහස් කියලා තිබුණ නැහැ කවුරුත්. ඒ වගේ මම මේක මේ නිදහස් කිරීම ඉවත් කරන්න කිව්වෙත් නැහැ. නිදහස් කිරීම කළා තිබුණෙත් මට පෙරහිටපු කට්ටිය. මේක ඉවත් කිරීම කළා තියෙන්නේ මහජන උපයෝගිතා කොමිසම. ඒ විහෙර විහාරස්ථාන 134ක් ඉවත් කළා
කියලා.
ඔවුන් තමයි ඒක යවලා තියෙන්නේ.
හරි, මම අමතුමක් කියන්න ගියේ දැන් විදුලියට අය කරන මිල අර 180ට වඩා ඒකක පාවිච්චි කළොත් රුපියල් 65 ගානේ අය කරන්න කියලා දාලා තියෙන නීතිය රුපියල් 35ට මහජන උපයෝගිතා කොමිසම අඩු කරන්න කියලා නියම කරලා තිබෙනවා. දැන් මේක ක්‍රියාත්මක නොවෙන්නේ අර වැඩි කිරීම ක්‍රියාත්මක වෙනම නම් ඇයි මේක ක්‍රියාත්මක නොවෙන්නේ? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. ඒත් එක්කම මම අහන්න කැමතියි ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ
Honorable Minister, why don't you give the answer after the speech? It will not be interrupted. Please continue.
Oh, එතකොට විදුලි බල අමාත්‍යාංශයේ විශේෂයෙන්ම මම දකිනවා ලොකු මිල ගණන් අය කරන්නේ. දැන් මෙතෙන්දී අපි අහන්නේ විදුලි බලයේ සඳහා ඇත්තටම මුලසන රුණු මන්ත්‍රීතුමනි මහවැලි ව්‍යාපාරයේ හදලා මහවැලි ව්‍යාපාරයෙන් වික්ටෝරියාව රන්දෙනගල රන්ටැඹේ කොත්මලේ වගේ මහා ජල විදුලි බලාගාර හදපු නිසා තමයි මේ මිලට හරි විදුලිය ලබා දෙන්න පුළුවන් මට්ටමකට ඇති උනේ. අපි අහන්නේ දැන් ඒක දැන් අවුරුදු ගාණක් පරණ වෙලා මෙගාවට 1100ක් නිෂ්පාදනය කරලා තිබෙනවා. හැබැයි දැන් 4000ක් විතර හදන ඒ පහසුකම් තිබෙනවා. දැන් මොකද්ද ප්‍රශ්නේ? මේක ක්‍රියාත්මක කරන්න තිබෙන්නේ අධික මිල ගණන් යන තාප විදුලිය ඒත් එක වෙනත් දල්ලඟුරු වලින් මෙන්න මේ වගේ ප්‍රශ්න තිබෙන්නේ. එනිසා අපි අහන්නේ මේක අඩු කර ගැනීම සඳහා විදුලි බල ජනනය කිරීමේ වෙන වැඩපිළිවෙලක් අපිට ඇති කරන්න තිබෙනවා. විශේෂයෙන්ම මම ඇමතුමාගේ ඉල්ලන ඇමතුමාගේ කතා විදි මේක කිව්වා සූර්ය තාපය පාවිච්චි කරලා කරන කඩිනම් වැඩපිළිවෙලක් ඕනේ. මොකද මේක අර කඩිනම් මහවැලි ව්‍යාපාරය වගේ වේගවත් ව්‍යාපාරයක්. මොකද මම කියන්නේ ඇත්තටම ලංකාවේ පාසල් පද්ධතිය සහ රෝහල් පද්ධතිය පාවිච්චි කරන්න පුළුවන් ලංකාවේ සූර්ය විදුලි බල නිෂ්පාදනයේ මෙගොඩ් 1500ක් හදන්න. ඉතින් මේකට මූලික තනක් දුන්නොත් අපිට ඊළඟ අවුරුද්දේන අර්බුදයට මුහුණ දෙන්න පුළුවන්. නැත්තම් ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ අපි මුහුණ දුන්න තත්ත්වෙම තමයි එන අවුරුද්දේ තියෙන්නේ. මොකද මෙගොඩ් 4000ක් හදන්න පුළුවන් වුණත් ඒක අපිට පාවිච්චි කරන්න බෑ ජල විදුලියේ ප්‍රශ්නේ මතුවෙන නිසා. ඒත් එක්කම ඩීසල් ඉන්ධන මේවා පාවිච්චි ගල්ලඟුරු පාවිච්චියේ ඇතිවන ප්‍රශ්න නිසා අපිට ඒවා ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි කියන්නේ ඇමතුමනි ඔබතුමා සඳහන් කළා වගේම අර රෝහල් සහ පාසල් ඒ පද්ධති වල තිබෙන ප්‍රයෝජනයක් නොගන්න ඒ වහලවල් පාවිච්චි කරලා කඩිනම් සූර්ය බල ප්‍රවර්ධන වැඩපිළිවෙලකට නැත්තම් නිෂ්පාදන වැඩපිළිවෙලකට යා යුතුයි කියලා අපි යෝජනා කරන්න කැමතියි. ඒත් එක්කම මෙතෙන්දී විශේෂයෙන් කියන්න
ඕන 2 more minutes.
කීයද?
2 more minutes.
එම් වෙන්න බෑනේ මම කතා කරන්න පටන් ගත්තම අද බැලුවා. කතා කරන්න පටන් ගත්තෙ මම 10යි මේ මේ
honorable member you started at 12:49. Huh? 12:49 you started.
හරි. දැන් කීයද?
දැන් it's 1 o'clock now.
1 o'clock.
So you have 2 more minutes
mata athara amathuma gatte welawa man kiyuwa ne ewa magen adu karanne epa kiyala ewa magen adu karanne epa o wina eka thamai sama wenna ඊළඟට දරු ඇමතුමනි මම විශේෂයෙන්ම කියන මේ ගල්ලඟුරු ටෙන්ඩරේ පිළිබඳව ඔබතුමා කොච්චර කිව්වත් මෙතන මතවාද ගණනාවක් තිබෙනවා. විශේෂයෙන් මේ ගැන පහුගිය කාලේ මාධ්‍යවල විවිධ අංශවල පළවෙච්ච වාර්තාවන් සහ සොයාබැලීම්වලදී මේ ගල්ලඟුරු ගෙන්වීමේ ටෙන්ඩරේ පිළිබඳව ලොකු චෝදනාවක් එල්ල වුණා. මේ පිළිබඳව කෝපා මේ කමිටුවලත් මේ ගැන විමර්ශනයක් සිදු වුණා. නමුත් මම කියන්නේ මේ විමර්ශනවලදී කෝප කමිටුවට බැලලා වැඩක් නැහැ. ඇත්තටම ගෙනල්ලා කතා කරන්න ඕනේ. ඇත්තට ඔබතුමා යම් විදියකින් මේක එහෙම නැහැයි කියලා කිව්වත් මේ එළිවන කාරණාවලට අනුව ගල්ලඟුරු ගෙන්වීමේ ටෙන්ඩරය පිළිබඳව බරපතල චෝදනාවක් මේ ටෙන්ඩරය පිළිබඳව ඇතුළු වුණා. එකක් ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සමාගමකට වාසි වෙන ලෙස ක්‍රියා කළා කියන චෝදනාව. දෙවෙනි එක තමයි ලංසකරුවන්ට අවශ්‍ය කාලය ලබා නොදීම පිළිබඳ චෝදනාව. එතකොට මේවා ගැන අපි එකහෙලා ප්‍රතික්ෂේප කරමින් යනවන මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දූෂිත තත්ත්වයක තිබුණයි කියන චෝදනාවෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා කෝපයකින් ගෙනල්ලා මේක බලන්න ඇති. බැලුවාම හෙඩි වෙච්ච කාරණා පිළිබඳ මාධ්‍යන මේවා ජනතාව දැනගන්න ඕන. මොකද මේ ගනුදෙනුව මහා විශාල ගනුදෙනුවක්. 2022 ඉඳලා 25 දක්වා ඒ ගල්ලඟුරු ගෙන්වීම පිළිබඳව යෝජනාවක් මේ තිබෙන්නේ. ඒ නිසා මේවා කතා කරනකොට එකක් පැහැදිලිව කියන්න ඕන. මේ රටේ විශාලම මාපියාවක් පිළිබඳව නැත්තම් මේ වංචාවන් පිළිබඳව චෝදනා එල්ල වෙන එක විෂයක් මේක. ඒ නිසා ඒක සහැල්ලුවෙන් බැහැර කරන්න එපා. මේක යටතේ තිබෙන තෙල් ගැනීම වෙන්න පුළුවන්, ගල්ලඟුරු මිල දෙ ගැනීම වෙන්න පුළුවන්, ඒ වගේ මේ අනිකුත් ක්‍රියාවලියද වෙන්න පුළුවන් බරපතල ලෙස චෝදනා එල්ල වෙන. ඒ නිසා මේක ප්‍රවේශමෙන් ගියේ නැත්තම් බරපතල ලෙස අපිට ඒකෙදි අනතුරු සිදු වෙන්න පුළුවන් කියන එක මම මතක් කරන්න කැමතියි. එහෙනම් බොහොම ස්තුතියි.
Thank you honorable Mahindana Dalathkumge your 21 minutes.
නියෝජක තානායකතුමනි අද දිනේ විවාද කරන අමාත්‍යාංශ 3 විදුලි බල හා බලශක්ති ජල සම්පාදන අමාත්‍යාංශ විෂයන් 3යි අද විවාද කරන්නේ. අපේ රටේ ජන ජීවිතයට ඉතාම අත්‍යවශ්‍ය කාරණා 3ක් තමයි ජලය, විදුලිය සහ තෙල්. ඒ නිසා මම මගේ අවධානය යොමු කරන්නේ විදුලි බල සහ බලශක්ති ශේෂ්ත්‍රයට. නමුත් ඊට පෙර අපේ ජල සම්පාදන ඇමතිතුමාටත් ජල සම්පාදන මණ්ඩලයටත් අපේ හිටපු ගරු අමාත්‍යතුමා වාසුදේව නානක්කාර ඇමතිතුමා තාම කැමති මේ පැත්තේ ඉන්නවනම් ඇමතිතුමා හැටියට අපි බොහොම ආදරය කරපු ඇමතිතුමෙක්. එනිසා මේ රටේ ජනතාවට පානීය ජලය ලබා දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ සැමට ජලය ව්‍යාපෘති යටතේ විශාල වැඩකොටසක් කරා අපේ ප්‍රදේශවල පානීය ජලය නැති අතිවිශාල ජනතාවකට පානීය ලබේ ලබා දීම සඳහා ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශාල වැඩකොටසක් කරා. නමුත් අදේ ටික ඇනහිටලා තියෙනවා මේ ආර්ථික අර්බුදයත් එක්ක. ඒ කෙසේ වෙතත් ඒ සියලු අභියෝග හමුවේ පළවෙනි වතාවට ඉතිහාසයේ මෙරටේ ජීවත් වෙන හැම කෙනෙකුටම පානීය ජලය ලබා දීම සඳහා ජල සම්පාදන අමාත්‍යාංශයේ ජල ප්‍රවාහන මණ්ඩලය එවැගේම ප්‍රජා ජල දෙපාර්තමේන්තුව ඒ ගත්තා වූ ක්‍රියාමාර්ග පිළිබඳ අපේ ගෞරවනීය ස්තුතිය මම මුලින්ම පුද කරන්න කැමැති. ගරු සභාපතිතුමනි, මම ඔබතුමාට කිව්වා අපි අද විවාද කරන්නේ මේ රටේ තීරණාත්මක අමාත්‍යංශයක් පිළිබඳ. විදුලි බල හා බලශක්ති අමාත්‍යංශ. ගරු ඇමතුමා, ඔබතුමාගේ අමාත්‍යංශය ආණ්ඩු පෙරලපු අමාත්‍යංශය. ඔබතුමාගේ අමාත්‍යංශය ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් ඉවත් කරපු අමාත්‍යංශය. ඔබතුමාගේ අමාත්‍යංශය භාණ්ඩාගාරයේ ලොකු හිසරදයක් වෙච්ච අමාත්‍යංශය. ඔබතුමාගේ අමාත්‍යංශය වැඩියෙන්ම බැනුම් අහන්න තියෙන අමාත්‍යංශයත් කියන එක මතක් කරන්න ඕන මුලින්ම. ඒ නිසාම තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තරුණ අභියෝග බාර ගන්න පුළුවන්, ඒ වගකීම නිසියාකාර ඉටු කරන්න පුළුවන් හොඳ තරුණ අමාත්‍යවරයෙකුට මේ විෂය බාර දුන්නේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම එතුමාට හයිය වෙන්න හොඳ රාජ්‍ය අමතුරු දෙන්නෙකුත් අද ලැබිලා තියෙනවා. අපේ ඉන්දික අනුරුද්ධ ඇමතිතුමා, ඩීවී චානක ඇමතිතුමාත් අද කවුරු මොනවා කිව්වත් මේ විදුලි බල බලශක්ති ශේෂ්ත්‍රය මෙරටේ මිනිස්සුන්ට අකණ්ඩව විදුලිය ටික දෙන්න, මෙරටේ මිනිස්සුන්ට අකණ්ඩව තෙර ටික දෙන්න ඔබතුමාලා තුන්දෙනා, ඒ වගේම විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා, ලෙකෝ සභාපතිතුමා, කණිත නීතික සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු මේ සියලු නිලධාරී මණ්ඩලයේ දරන උත්සාහය කරු අමාත්‍යතුමනි, අපි ඔබතුමා අගය කරන්න ඕනේ. ඒ නිසා මේ පිළිබඳව විවිධ විවේචනයි. මේ පිළිබඳ දැන් මේ කතා කරා, මට මතකයි මේ ගල්ලඟුරු පිළිබඳව කතා කරනවා. ද ඔබතුමා බොනාද රනිල් වික්‍රමසිංහ මහත්තයා, ඔයාටත් රනිල් වික්‍රමසිංහ මහත්තය නැතුව නිින්ද යන්නෙම නෑනේ. පරණ බොසානේ, පරණ ඔයාගේ ආදරවන්තයානේ. ඉතින් ඔයාට එතුමා නැතුව මම දන්නවා ඔයා මෙහෙට එන්න කැමැත්තෙන් ඉන්නේ. ඔයා රනිල් වික්‍රමසිංහ මහත්තයත් කවසර කතා කරනවා කියලාත් මම දන්නවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ අමාත්‍යංශයේ මේ ගල්ලගුරු පිළිබඳ තිස්සත්ත නායක ඇමතුමත් කතා කරා. ගරු ඇමතුමා, මේ පිළිබඳ අපි කෝප් කමිටුවට ගෙනෙල්ලා මේ සියල්ල පිළිබඳ අපි අධීක්ෂණය කරලා බැලුවා. මේ ගල්ලගුරු පිළිබඳව මට තියෙනවා ගරු ඇමතුතුමා මේ තෙල් ආනයනය කිරීම පිළිබඳ මන්දන කිසිම අමාත්‍යවරයෙක් මෙහෙම පාර්ලිමේන්තුවේ සභාගත වෙන කරේ නැහැ. මෙතෙක් ලංකාවට තෙල් ඇනවුම් කරපු ආකාරයේ දීපු ආකාරයේ මේ සියල්ල පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙනවා. මේ ගල්ලඟුරු ආනයනය කරන්නේ කොහොමද, කවුද ගිනාවේ දුන්නේ කොහොමද, මේ සියල්ල පිළිබඳව ගරු ඇමතුමා මේ පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙනවා. එන්සා ගරු ඇමතිතුමනි, කංචන විජේසේකර ඇමතිතුමනි, මේගොල්ලෝ කැමති මේ රටේ තෙල් නැති වෙනවනම්, මේගොල්ලෝ කැමති මේ රටේ විදුලිය කපනවනම්, මේගොල්ලෝ කැමති මේ රටේ විදුලිය ගල්ලඟුරු වෙන්නේ නැත්තම්, ඒ නිසා ඔබ ඒ ගැන කලබල විය යුතු නැහැ. ඔබ විනිවිද භාවයකින් මේ කටයුත්ත කරනවා කියන විශ්වාසය අපට තියෙනවා. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ විෂය ගොඩ දානවා කියලා කියන්නේ කරු ඇමතිතුමා, මේ රටේ ආර්ථිකයේ ගොඩ දාන ප්‍රශ්නයක්, කණිත තෙල් සහ විදුලි ශේෂ්ත්‍රය පිළිබඳ. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඒ අභියෝගයේ බාර අරගෙන ඔබතුමා මේ ගමන යන්න අපි ඔබතුමත් එක්ක අනිවාර්යෙන් ඕනෙම දෙයකට ඉන්නවා කියන එකත් අපි මතක් කරනවා. අපි ගත්තොතින් කණිජ තෙල් නීතිගත සංස්ථාව. ගරු අමාත්‍යතුමනි, අද කණිජ තෙල් නීතිගත සංස්ථාව ගත්තොතින් ණයබර විතරක් ට්‍රිලියන 1.2 ණයබර විතරක්. මේකේ වැඩිම වියදම අපි දරලා තියෙන මිනිසුන්ට දුන්න සානාධාරය. අපි ඒකකයක් අපිට තෙල් ගේන මිල සහ විකුණන මිල. පහුගිය කාලේ අපි එක බොරතෙල් නැවක් ගේනකොට අපිට බිලියන 60ක් අපි ලංකා බැංකුවෙන් ණයක් ගන්නවා. අපිට කණිජ තෙල් සංස්ථාව බැංකුවට බදින බිලියන 40යි. බිලියන 20ක පාඩුවක්. ඇයි? අපි තෙල් ගේන ගාණයි විකුණන ගාණයි අතර වෙනස. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපි අඩු මිලට තෙල් ටික දුන්නා. සහනාධාර කරලා දුන්නා. ඒක ඇගයක් තිබ්බද? ඒකේ වටිනාකමක් තිබ්බද? ඒ නිසා ගරු අමාත්‍යතුමනි, මං විශ්වාස කරන්නේ අපේ නලින්ද මන්ත්‍රීතුමා කිව්වා මේ වහලා තියෙන එක සම්බන්ධයෙන් පිරිපහදුව වහපු එක පිළිබඳ. මේ පාඩුවට ඒවා නෙමෙයි losses, ඒවා බෙහෙම පොඩි ගණන්. මේ වගේ පාඩුව තියෙන තැන නෙවෙයි. ඩොලරේ වෙනස ඔබතුමාලා ගත්ත. ඒ වගේම මේ තෙල් වලින් වෙච්ච පාඩුව. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබතුමා අද අලුත් ආයෝජකව ගෙන්නගෙන ආණ්ඩුවට බරක් නොවන විදියට මිනිසුන්ට ඒ මිලට තෙල් ටික විකුණලා ඔබතුමා අද මේ කටයුත්ත හරියාකාරව කරගෙන යන්න යනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔබතුමා කණිත නීතිගත සංස්ථාව. මේක ඇතුලේ චෝදනා ගොඩාක් තියෙනවා ඇමතුමා. කණිත නීතිගත ඇතුලේ පහුගිය කාලෙත් මිනිස්සු විවිධ චෝදනා එල්ල කරා. තෙල් බවුසර් එකක් ගන්න සල්ලි දෙන්න ඕනේ. තෙල් ටික ගහන බවුසරයට ගහන්න සල්ලි දෙන්න ඕනේ. ඒවා විවිධ චෝදනා එල්ල වුණා. හැබැයි ඒ සියල්ල අද සමණයටපත් කරගැනීමෙන් අද මිනිස්සුන්ට හිඟයකින් තොරව තෙල් ටික දීලා අද මේ ගෙනියන වැඩපිළිවෙල පිළිබඳව විශේෂයෙන් මම ඔබතුමාට නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඊළඟට මගේ අවධානය යොමු කරන්නේ විදුලි බල ශේෂ්ත්‍රේ. ගරු ඇමතුමා ට්‍රිලියන 1.2ක් ණය තියෙනවා ඛනිජ තෙල් සංස්ථාව. ලංකා විදුලි බල මණ්ඩලය ගත්තොත් බිලියන 290ක ණයක් තියෙනවා. ඒත් එකම තමයි විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න යන මිල පාරිභෝගිකයට විකුණන මිල. දැන් තෙල් මිල වැඩි වෙන්න රැගලින් අපි විදුලි ඒකකයක් නිෂ්පාදිත පිරිවැය අපෙන් රුපියල් 23යි. අපි පාරිභෝගිකයට විකුණන 1670යි. අපි 100ට ඒකක 30 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට දුන්නේ 1.50කට. රුපියල් 1.50ක් කියන්නේ සිගරට් එකක් රුපියලයි. මාසයකට විදුලිය දෙනවා 107,000කට රුපියල් 1.50කට. තවත් 160 දක්වා පාවිච්චි කරනකට රුපියල් 870යි. එතකොට ඒකකයක් නිෂ්පාදනය කරන්න රුපියල් 23ක් ගිහිල්ලා අපි 1.50කට විදුලිය දුන්නම කොහොමද විදුලි බල මණ්ඩලය ගෙනියන්නේ? විදුලි බල මණ්ඩලය බිලියන ගණන් ණය වෙන එක පුදුම දෙයක් නෙවෙයි. අපි මිනිස්සුන්ට අමාරුයි කියලා සහන දෙනවා. හැබැයි 1.50ට විදුලි ඒකකයක් විකුණන එක ප්‍රජාතන්ත්‍රවාදීද සාධාරණද? මිනිස්සු ඉල්ලුවේ නැහැ 1.50ට. හැබැයි අපි දේශපාලන කෝණයෙන් බලලා මේවා අඩුවෙන් දීලා විදුලි බල මණ්ඩලයේ බරපතල පාඩු බවට පත් කළා. භාණ්ඩාගාරයේ හිසර දෙයක් වුණා. ගරු ඇමතුමා ඔබතුමා දන්නවා මේ තෙල් මිල වැඩිවීමත් එක්ක දැන් තෙල් මිල වැඩිවීමත් එක්ක අද ඒකකයක නිෂ්පාදිත මිල රුපියල් 48ක් වෙලා තියෙනවා. ඔබතුමා 54ක් වෙලා තියෙනවා. 7ක්. දැන් ඔබතුමා මේක වැඩි කරේ නැත්නම් ඔබතුමා 1670ට තිබ්බනම් මාසික විදුලි බල මණ්ඩලයේ පාඩු ඔබතුමාට බිලියන 20ක් විතර වෙනවා. ඉතින් අන්තිමට ඔබතුමා ඒක ගන්නේ රාජ්‍ය බැංකුවලින්. රාජ්‍ය බැංකුවලට අන්තිමට රාජ්‍ය බැංකු ටික වැටෙනවා. ඊළඟට ස්ථිර තැන්පතු දාපු මිනිස්සුන්ගේ සල්ලි ටික නැති වෙනවා. ඒ නිසා මං හිතන්නේ ආණ්ඩුවක් හැටියට අපි පිළිගන්නවා මේ විදුලි බල වැඩි කිරීම අමාරුයි. මිනිස්සුන්ට දරා ගන්න බෑ. හැබැයි මේ තියෙන තත්ත්වයත් එක්ක විදුලි ඒකකයක් අපි පිළිගන්න ඕනේ. මිනිස්සුන්ට දෙන්න ඕනේ නොමිලේ අධ්‍යාපන. මිනිස්සුන්ට ඕනේ දෙන්න ඕනේ නොමිලේ සෞඛ්‍ය. හැබැයි හැම දෙයක්ම නොමිලේ දීලා මිනිස්සු කම්මැලි කරවල ආණ්ඩුව දරන්න බැරි පාඩු ලබලා මේ ආයතන ගෙනියන්න බෑ කරු ඇමතුමා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මං හිතන්නේ ඔබතුමා මේ විදුලිය සඳහා නිෂ්පාදිත පිරිවැය හරියටම අය කරගන්න කටයුතු කරන්න වෙයි. හැබැයි ඇමතුමා විදුලිය විතරක් පාරිභෝගිකයන්ගෙන් අය කරලා හරියන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයේ පාඩුව තියෙන විතරක් නෙවෙයි. ඔබතුමා බලන්න 2013 ඉඳලා අද වෙනකම් බලාගාර කීයද විදුලි බල මණ්ඩල ඉදිරි කරලා තියෙන්නේ කියලා. නොරච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900ට පස්සේ අවුරුදු 10ටම ඔබතුමාලා බලාගාර හදලා තියෙන්නේ මෙගාවොට් 100යි. මුතුර් එක විතරයි තමුන්නාස්සලා හදලා තියෙන්නේ. ජනන සැලස්මට ඇදුව විදුලිය නිෂ්පාදනය කරලා නැහැ. ඔබතුන්ව විදුලි බල මණ්ඩලයේ ඇතුලේ ගොඩක් කට්ටිය කැමති ඩීසල් බලාගාර වලින් දුවන්න. ඩීසල් ප්‍රයිවට් ඒ වගේ ඉමර්ජන්සි පාව වලින් දුවන්න තමයි කැමති. ඔබතුමාලා අදත් ඔබතුමාලට සිද්ධ වෙනවා හදිසියට විදුලි මිලදී ගන්න මේ බලාගාර නැති නිසා. එතකොට ඔබතුමා හදිසි විදුලි මිලදී ගැනීමේදී ඔබතුමාලට සිදු වෙනවා රුපියල් 88ක් ගෙවන්න. එතකොට ඒකකයක් අපි 1.50ට විදුලිය දීලා 88ක් IPP කට්ටියට දීලා කොහටද අපි මේක ගෙනියන්නේ? අපි නියම වෙලාවට විදුලි බලාගාර හැදුවා නම් අපි රුපියල් 80ට ගන්න ඕනේ නැහැ. ඒ නිසා ලංකා විදුලි බල මණ්ඩලය තමන්ගේ ජනන සැලැස්මට අනුව විදුලි බලාගාර ඉදි කරපු නැති නිසා විශාල පාඩුවක් මණ්ඩලයට සිද්ධ වෙලා තියෙනවා. ඒකත් පාරිභෝගිකයන්ට යන්නේ. ඒ නිසා කරු ඇමතිතුමා ජනන සැලැස්මට අනුව මොන අභියෝගවත් මොන විරෝධතා නොරච්චෝලේ බලාගාරයේ හදනකොට මම තමයි රාජ්‍ය විදුලි බල ඇමතිවරයා හිටියේ. මට මතකයි එදා විදුලි බලාගාරයේ හදන්න යනකොට මුළු කල්පිටිය ප්‍රදේශයේ කළු කොඩි දාලා අපිට යන්න දුන්නේ නැහැ. එදා ගෝඨාභය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටියේ. එතුමාව මම වාහනෙන් ගේන්න ගියේ මට එතුමාව චොපරකින් ගේන්න සිද්ධ වුණේ. මුළු කතෝලික ප්‍රජාවම සම්පූර්ණයෙන් විරුද්ධ වුණා නොරච්චෝලේ බලාගාරයේ හදනකොට. එදා NGO මහත්තුරු පරිසර වේදින් කිව්වා නොරච්චෝලේ හැදුවම ගිහිල්ලා ඒකේ ඇෂස් ගිහිල්ලා ඉවරලා ශ්‍රී මහබෝධියට වැටෙනවයි කියලා කිව්වා. එහෙම තමයි නොරච්චෝලේ බලාගාර ඉදිකරන එක. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවට 2010 මැතිවරණ වෙලාවේ කිව්වා සර් මේක අපට දේශපාලන අවශ්‍යයක් වෙයි අපි නවත්තමුදු කිව්වා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා ජාතික ප්‍රශ්න වලට දේශපාලනය පටල ගන්න එපා. කවුරු විරුද්ධ වුණත් බලාගාරය හදන්නේ කියලා කිව්වා. මම අදත් ස්තුතිවන්ත වෙනවා. අද ජීවතුන් අතර නැහැ. දාමු දසනායක ඇමතිතුමාත් මමත් අපි රෑ ගිහිල්ලා ඒ දාපු කළු කොඩි ටික කපලා බලහත්කාරයෙන් තමයි එදා නොරච්චෝලේ බලාගාරය හැදුවේ. අපි අද ආඩම්බර වෙනවා නොරච්චෝලේ බලාගාරය දායි අභියෝගත් එක්ක අපි හදපු නිසා. අද නොරච්චෝලේ බලාගාරයට ගත්ත ණයත් සම්පූර්ණ අපි අවසන් කරලා ඒ ගිය වියදමත් අවසන් කරලා අද නොරොච්චෝලයක් තිබ්බේ නැත්නම් අපි භාගයක් කරවලේ කියන එක මතක් කරන්න ඕනේ. එවැනි අභියෝග බාර අරගෙන හරි ජනන සැලැස්මට අනුව අපි මේ බලාගාර ඉදි කරා. අද ගරු අමාත්‍යතුමනි මේ බලාගාර ඉදි කරන්නේ නැත්නම් විදුලි බල මණ්ඩලයේ සමහරු කැමති නැහැ බලාගාර ඉදි කරන්න. මොකද බලාගාර ඉදි කරේ නැත්නම් පෞද්ගලික බලාගාරවල විදුලිය ගන්න පුළුවන්. එතන තමයි කොමිෂන් එක එන්නේ. ඒ නිසා පාරිභෝගිකයට විතරක් විදුලි මිල වැඩි කරලා වැඩක් නැහැ. ජනන සැලැස්මට අනුවත් විදුලි බල මණ්ඩලය බලාගාර ඉදි කරු කෙනෙක් කියන්න ඕනේ. ඒ වගේම සේවක අතිරිත්තේ මට මතකයි 2015 අපි ආණ්ඩුව බාර දෙනකොට ලංකා විදුලි බල මණ්ඩලයේ හිටියේ සේවක 16000යි. ඒ වෙනකොට ඔබතුමාලා 100%ක් විදුලිය දීලා අපි 2020 නැවත ආණ්ඩුව බාර ගන්නකොට සේවකයෝ 26000යි. ගරු ඇමතිතුමා එක අවුරුදු පහට සේවකයෝ 10000 ලංකා විදුලි බල මණ්ඩලයට දාලා 100%ක් විදුලිය දෙනකොට සේවකයෝ 16000යි නං 100%ම විදුලිය තියෙනකොට සේවකයෝ 26000යි. සේවකයෝ 10000ක් වැඩියෙන් නම් කමන්නේ කියෝ සේවාවන් පෞද්ගලික කරන්නේ. දැන් ගෙදෙට්ට කනෙක්ෂන් එක දෙන්නත් ප්‍රයිවට් සමාගම් ගිහිල්ලා. විසන්දි කරන්නත් ප්‍රයිවට් සමාගම් ගිහිල්ලා. සියලු දේ කරන්න අද වැලක ගහට වැටිච්ච කොළ කපන්නේ වැල කපන්නේ ඒකත් ප්‍රයිවට් දීලා. මේ ඔක්කොම විදුලි බල මණ්ඩලයේ විදුලි අධිකාරි මහත්වරුන්ගේ කට්ටිය තමයි මේ කොන්ත්‍රාත් කරන්නේ. ඒ නිසා ගරු ඇමතිතුමා මම ඔබතුමාට ඉල්ලීමක් කරනවා. සියලුම සේවාවන් අවලංගු කරන්න. මේ දෙන රීකනෙක්ෂන්ස් ඒ වගේම ඩිස්කනෙක්ෂන්ස් වැලියුස් කපන මේ සියල්ල ප්‍රයිවට් සෙක්ටරකට දෙන කණපත්තන්. විශාල මුදලක් දරනවා මේක ඇතුලේ ඉන්න මණ්ඩලයේම නිලධාරීන්. ඒ නිසා මණ්ඩලයේ සේවකයෝ 26000ක් ඉන්නවනම් ඒ 26000 හරියට කළමනය කරගත්තොත් මම ඒකයි කියන්නේ මේක පාරිභෝගිකයා මත විතර පටවන්න එපා. විදුලි බල මණ්ඩලයේ පැත්තේ හදෙන්න ඕනේ. වෙලාවට බලාගාර ටික හදන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි පෞද්ගලික කරන්නේ සේවකයෝ වැඩි කරලා වැඩි කරලා වැඩි කරලා ඒක විතරක් නෙවෙයි ඒ සේවාවන් ඒ පෞද්ගලිකංශයට දෙන එකත් ගරු අමතුමා නවත්තන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපේ ජෙනරේෂන් ලොස් එක ගරු අමතුමා දැන් 10%ක් විතර වෙනවා. අපිට පුළුවන් අපේ ලොස්ස් අඩු කරගන්න. අපි 100%ක් අඩු කරනවා කියලා කියන්නේ විශාල මුදලක්. ඒ නිසා අපේ අන්බන්ඩ්ලින් ගිහිල්ලා අපේ ජෙනරේෂන් ලොස් එක අඩු කරගන්න අපට ලොකු වැඩ කොටසක් කරගන්න පුළුවන් ගරු අමතුමා. ඒ නිසා විදුලි බල මණ්ඩලයේ හැටියට ඔබතුමා රජයක් හැටියට අපි බැනුම් අහන්නේ. ඒ නිසා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා නිලධාරී සියලු දෙනා ඉන්න නිසා අපි ඉල්ලීමක් කරනවා. මේ හැම එකටම විදුලි බල වැඩි කරාම බැනුම් අහන්නේ අපි. හැබැයි මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ ආණ්ඩුවට විතර බැනලා වැඩක් නැහැ. කාංචන විජේසේකරට බැනලා වැඩක් නැහැ. විදුලි බල මණ්ඩලයේ ඇතුළෙත් ජනන සැලැස්මට විදුලිය හරි බලාගාර හදපු නැති නිසා අතිරික්ත සේවකයෝ වැඩිපුර දාපු නිසා අපි ජෙනරේෂන් ලොස්ස් අඩු කරන්න කටයුතු කරපු නැති නිසා ඕනවට වැඩිය ලංකා විදුලි බල මණ්ඩලයේ විතරක් කරු ඇමතුමා දෙන වාහන 1500ක් පිටින් හයර් කරන 1500ක් ඔබතුමා හවන්නේ 1500 කාගේද කියලා? භාගයක් ඉංජිනේරු මහත්තුරුන් භාගයක් විදුලි අධිකාරිවරුන්. ඒ නිසා තමන්ගේ වාහනේ විදුලි බල මණ්ඩලයට දානවා. තමන්ගේ සර්විස් කනෙක්ෂන් එක දෙන්නේ තමන්ගේ නිලධාරි. මේව නවත්තන්න කරු ඇමතුමා. ඒ නිසා ඔබතුමාට මේ විදුලි බිල අඩු කරන එකේ තව සහනයක් පාරිභෝගිකයට දෙන්න පුළුවන්. નિયમિત වේලාවට බලාගාරට ඉදි කරලා નિયમિત ජනන සැලැස්මට අනුව කටයුතු කරලා මේ ලොසස් ටික අඩු කරලා මේ සර්වේ අතිරිත්තේ පිළිබඳ ඔබතුමාට යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් නම් මම හිතනවා දරුවම් සභාපති ඇමතුමා ඔබතුමාට කටයුතු කරන්න පුළුවන්. හැබැයි කරු ඇමතුමා මේ මොනව කරන්නත් මණ්ඩලය තනියම තිබ්බොත් ඔබතුමාට මේක ජීවිතේට කරන්න බෑ. ඔබතුමා ලංකා විදුලි බල මණ්ඩලය තනියම තියන්න එපා. මේක කඩන්න ඕනේ තුනට. මේක ජෙනරේෂන් එක ඩිස්ට්‍රිබියුෂන් එක සහ ට්‍රාන්ස්මිෂන් එක කැලේ තුනකට අපි කඩන්න ඕනේ. කඩලා ඒ ආයතන ලාභ ලබන හදට දෙන්න. ඒතොර ජෙනරේෂන් එක දැනගන්නවා වෙනම කැඩුවොත් විතරයි ආ වේලාවට බලාගාරේ හදන්න. ඒගොල්ලෝ දන්නවා තමන් වේලාවට බලාගාරේ හැදුව නැත්නම් තමන්ගේ සෙක්ෂන් එක ලොස්ට්. ජෙනරේෂන් එක පාඩු ලබනවා වේලාවට බලාගාර හදේ නැත්නම්. වැඩි මිලට විලදී ගත්තොතින් ජෙනරේෂන් එක ලොස්ට්. දැන් වෙලා තියෙන ලොස්ට් උනත් ප්‍රොෆිට් උනත් ආණ්ඩුව පම්ප් කරන හින්දා ඒගොල්ලෝ මේක ගැන බලන්නේ නැහැ. එනිසා කරු ඇමතුමා ඔබතුමා මේ කරපු ඒ තීන්දුව සීරණ කාරණා වගේම මේක අන්බන්ඩ්ලින් කරන එක තමුන්නාන්සේ කරන්නම ඕනේ දෙයක් කරු ඇමතුමා. මේ ආයතන තුනට කඩන්න ඕනේ. කඩලා ජෙනරේෂන් එක වෙනම දෙන්න ඕනේ, ඩිස්ට්‍රිබියුෂන් එක වෙනම දෙන්න ඕනේ, ඒ වගේම ට්‍රාන්ස්මිෂන් ලයින් එක වෙනම දෙන්න ඕනේ. ට්‍රාන්ස්මිෂන් එක වෙනම දුන්නොතින් ට්‍රාන්ස්මිෂන් එකේ ලොසස් ටික අඩු කරගයි 7%ට අඩද 7% අඩු කරනගෙන බිලියන ගානක ඉතුරුවා. එහෙනම් ඔබතුමාට මේ විදුලි බල මණ්ඩලයේ ඒකකයක් අඩු කරගන්න පුළුවන් හොඳම කාරණා ටික තමයි මේක. ඒ නිසා අද ඔබතුමා මේ මණ්ඩලය ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් අද ඔබතුමා යම් තැනකට ගෙනෙලා තියෙනවා. ඔබතුමාට මං හිතන්නේ පහුගිය කාලේ මේ ආණ්ඩුවේ වැඩිම ගුටි කාපු ඇමතුමා කිව්වොත් ඔබතුමා කෘෂිකර්මෙන් පොහොර අනුන්ගේ පොහොරක් කන්න කියලා වැඩිම කාපු කෙනා මම, දෙවණියට වැඩිම කාපු කෙනා ඔබතුමා. ඒ නිසා මමත් මගේ මිත්‍රයත් තමයි වැඩිම බැනුම් අහලා තියෙන්නේ. නමුත් ගරු ඇමතුමා මමත් වැටුනේ නැහැ, ඔබතුමත් වැටුනේ නැහැ. ඒ තමයි අපේ ජම්මේ. ඉතින් ඒ නිසා අපිට දෙනවා හොඳ හයියක්. ඒ නිසා ගරු ඇමතුමා මම ඔබතුමාට කියන්නේ ඔබතුමාට මේ කාර්යභාරය ඉෂ්ට කිරීමේදී මේකේ මගේ ළඟ තියෙනවා මම වැඩි දීර්ඝ වේලාවක් ගන්නෙ නැහැ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අපි ගෙවන්න තියෙන ණය වෙන් වෙන් වශයෙන් තියෙනවා. විදුලි බල මණ්ඩලයේ තියෙන පාඩු තියෙනවා. මම ඒක වෙලාව නැති නිසා මම සභාගත කරනවා. ඒ නිසා කරු අමාත්‍යතුමනි මම ඔබතුමාගේ අපේ රාජ්‍ය අමාත්‍යතුමාලා දෙපළ ඉතාම දක්ෂ.
Honorable member you have 2 more minutes.
Yes, thank you sir. ඉතාම දක්ෂ රාජ්‍ය අමතුරු දෙන්නෙක් ඉන්නවා. අපේ චානක ඩීවි චානක ඇමතිතුමාට ඛනිජ තෙල් විශේෂ බාර දීලා තියෙනවා. ඉස්සරහන් අපි හම්බුනාම ටිකක් අපිත් එක්ක දැන් කතා කරනවා. දැන් හම්බුනොත් කතා කරන්නෙම තෙල් ගැන විතරයි එතුමා. එතුමාගේ වැඩේ හීනෙනුත් කතා කරන්නේ තෙල් ගැන. ඒ නිසා එතුමා විශාල කැපකිරීමක් කරනවා මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරිතැනකට ගේනෙන්. ඒ වගේම අපේ ඉන්දික අනුරුද්ධ ඇමතිතුමා බොහොම ආවේගශීලී තරුණ රාජ්‍ය අමාත්‍යවරයෙක්. එතුමාද විදුලි බල මණ්ඩලය මේ තත්ත්වයට ගේන්න එතුමා විශාල කාර්යභාරයක් කරනවා. ඒ නිසා එකම වයසේ එක වයසේ තරුණයෝ 3 දෙනෙක් අද මේ පාර්ලිමේන්තුවේ අපේ මේ රටේ අනාගතය බාර ගන්න ඉන්න හොඳ තරුණයන් 3 දෙනෙක් මේ විෂයට වත්මන් ජනාධිපතිතුමාත් ඉන්දික ඇමතිතුමාට ගොඩක් වයසයි කියලා කියන්නේ කියලා කියනවා. ඒ නිසා වත්මන් ජනාධිපතිතුමාත් හිටපු ජනාධිපතිතුමාත් මගේ තන ඉතාම හොඳ තේරීමක් කරලා තියෙනවා. ඒ නිසා මම ගරු අමාත්‍යතුමාලා ඇතුළු රාජ්‍ය අමාත්‍යතුමාලා දෙන්නගෙන් මිල්ලන් මේකට අර කෝකට තෛල කියන එක හැටියට බිල විතරක් වැඩි කරන්නේ නැතුව පාරිභෝගිකයට විතරක් මේ අභියෝගේ බාර දාන්නේ නැතුව ඔබතුමාලට අපි කිව්වා වගේ මණ්ඩලය ඇතුලේ මේක හැදෙන්න ඕනේ. අර මං නැවතත් කිව්වා වගේම නියමිත ජනන සැලැස්ම වේලාවට අනුව බලාගාර ටික ඉදි කරලා අපේ ජලොසස් ටික ට්‍රාන්ස්මිෂන් ලොසස් ටික අඩු කරලා මේ සේවක අතිරිත්තේ පිළිබඳ යම් වැඩපිළිවෙලක් කරලා විදුලි බල මණ්ඩලය ඇතුලේ සේවාවන් පෞද්ගලික කරන නවත්තලා මේකට ඉත්ත කරොත් ඔබට ඒකකින් රුපියල් 10කට අඩු ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. ඒ වගකීම කරන්න ඔබ 3 දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Vasudev Nanekara, you have 10 minutes.
Garu Sabhapatiwani, මම බලාපොරොත්තු වෙන්නේ මේ ජලයට අදාළ කරුණු කීපයක් කියන්නයි. ප්‍රධාන වශයෙන් දැන් ගෝලීය උණුසුම සෙන්ටිග්‍රේඩ් 1.5ට එහා යාමේ සැබෑ අවදානමක් තිබෙන බව හැම පැත්තෙන්ම විද්‍යාඥයින් කියා සිටිනවා. ඉතින් මේක මෙහෙම වෙන්නේ යනවන ගෝලීය උණුසුම වැඩි වෙනවයි කියන්නේ ජලයේ වාෂ්පවීම වැඩි වෙනවා. ජලයේ හිගවීම වැඩි වෙනවා. මේක අපිටත් බලපාන. ඉතින් ඒ නිසා මේ දේශගුණික විපර්යාසයේ මේ ඇති වෙන්න යන මහා බරපතල තත්වය ගැන අපි කල්පනා කරන්න ඕන. ඒ නිසා පළමුවෙන්ම ජලය අපනයනය කරන එක නවත්තන්න ඕන. දැන් අපි ජලය අපනයනය කරනවා. ඒක නවත්තන්න ඕන. අපි මේ රටේ තියෙන ජලය පුළුවන් තරම් සංරක්ෂණය කරන්න ඕන. ජලය ලබා දීම අධ්‍යාපනය වගේම සේවයක්, සෞඛ්‍ය වගේම සේවයක්, මම හිතන ඇටියට විදුලියත් සේවයක්. ඒ නිසා තමයි අපේ ආණ්ඩු මමත් හිටපු ආණ්ඩු දිගටම මහජනයාට ඔරොත්තු දෙන මිලකට පාරිභෝගිකයාට ඒවා සපයන්න කටයුතු කරලා තිබේ. නමුත් නිෂ්පාදන වියදම වැඩිවීමේ ගැටලුවකට මුහුණ දුන්නා. එය වැඩි වෙන්නට හේතු වෙච්ච කාරණා අපි යම් දුරකට සමනය කරගන්නට අපෝසත් වීම නිසා අද කෙලින්ම අර මහින්දානන්ද අමතුමා කිව්වා වගේ මුළු ගෙඩිය පිටින් අපි පාරිභෝගිකයාගේ අඟ උඩට දාලා තියෙන විදුලි බිල්. දැන් අපි ජලය අපි කළේ මොකද්ද? මට කිව්වා කීපාරක් ඇවිල්ලා ගාස්තු වැඩි කරු. මං කිව්වා බෑ. ගාස්තු වැඩි කරනවා නම් මූලික ඒකක 10 අපි දෙන්නේ ඒකක 15 දෙන්නේ අඩු මිලකට, සාන මිලකට. මොකද ඒ ප්‍රමාණය ජලය භාවිතා කරන උදවිය දුප්පත්යි. දැන් වැඩි භාවිතයක් කරන පාරිභෝගිකයාටත් ඒ සාණය දෙනවා. මං කිව්වා මේක තේරුම් ගන්න. අර වැඩි භාවිතයක් කරන පාරිභෝගිකයාගේ අර මූලික ඒකක 15 සාණය නවත්තන්. මම මේ විදුලි බිල පිළිබඳවත් මම නම් අධ්‍යයනය කළා නැහැ. මම කියන්නේ විදුලි බිලේ වැඩි පාරිභෝගිකයන්ට වැඩි භාවිතය කරන පාරිභෝගිකයෝ එයා කන්ඩිෂනර් දාගෙන බුදියන අය මෙන්න මේ අයට වැඩියෙන් බිල දාන්න. දැන් මෙහෙම නෙමෙයි බිල දාලා තියෙන්නේ. බිල දාලා තියෙන්නේ අඩු පාරිභෝජනයක ඉන්න පාරිභෝගිකයාටත් මේ වැඩි වෙච්ච මිල බරපතල ලෙස බලපාමින් තිබේ. දැන් අපි කොහොමද අපි ආදායම් වැඩි කරගත්තේ? අපි ආදායම් වැඩි කරගත්තේ ජල සැපයුම වැඩි කළා, ජල සම්බන්ධතා ගාන වැඩි කළා. එතකොට අපි ආදායම් වැඩි වුණා. දාර මාබැංකු වාර්තාවේ දාලා තියෙනම බොරුවක්. ජල සම්පාදන මණ්ඩලයේ අලාභයට දුවන්නේ කියලා. අපි ආදායම් වැඩි කරගත්තා. අපේ වියදමට වඩා අපිට ආදායම් තියෙනවා. හැබැයි ණය නෙමෙයි. ණය වෙනම කතාවක්. ඒක මහා ආණ්ඩුව භාණ්ඩාගාරය අප වෙලා ඒ ණය ලබා දීලා තියෙන්නේ. ඒ අපේ ව්‍යාපෘතිවල ආරම්භක කටයුතු කරන එක අපිට මුදල් නැති නිසා. දැන් ඒවා ගණන් බලලා නම් අපේ ලාභය අලාභය ගණන් බලන්නේ නම් ඒකේ තියෙනවා බරපතල වරදක්. ඊළඟට මම කියන්න කැමති මේ ලාභ මේනියාව හැම එකටම හරියන්නේ නැහැ. ලාභ මේනියාවෙන් බලන්න එපා. අපිට ඕනේ කරන්නේ මේවා පවත්වාගෙන යන්න. මේවායින් සේවයක් ඉටු කරන්න. මේ ඔක්කොම ජන ජීවිතයට සම්බන්ධ දේවල්. ඒ නිසා මේවා අද විකුණන්න කතා කරගෙන ඉන්නවා. ලාභ තියෙන ඒවත්. ඉතින් මොන නිර්ණායකයක් අනුවද මේ කියලා මන් නම් තේරෙන්නේ නැහැ. එකදයි කියන්නේ අපිට ඩොලර් නෑ. ඩොලර් බිලියන 3ක් හොයා ගන්න ඕන. ඒ සඳහා අපි රාජ්‍ය සම්පත් විකුණනවා. ඉතින් මේක නම් එකම විදිය අපිට රාජ්‍ය අපේ රිසර්වස් නැත්තම් අපේ මොකද කියන්නේ රිසර්වස් අපේ මුදල් ඩොලර් සංචිතය වැඩි කරගන්න අපිට ලංකාවත් විකුණන්න වෙයි. ඒ තර්කෙමනේ කියන්නේ. අපිට ඩොලර් ඕන. ඩොලර් ඕන නිසා අපිට විකුණන්න තියෙන හැම එකම විකුණනවා. මේ ඩොලර් හඹාගෙන යන මේ රේස් එකේ අපි හැමදාම පරාදයි. අයි බලන්න අපේ වෙළඳාමේ ටර්ම්ස් ඔෆ් ට්‍රේඩ් බලන්න එන්නේ එන්නම අඩු වෙලා අපට. අපි වැඩි වැඩියෙන් එක්ස්පෝර්ට් කරනවා. ඩොලර් හොයන්න. අපිට කිව්වා මේ අපේ ඩොලර් එකට රුපියලේ වටිනාකම අඩු වෙනකොට වැඩියෙන් එක්ස්පෝර්ට් කළා අපිට වැඩියෙන් ඉන්කම් එකක් නෑ. ඩොලර් එකට අපේ රුපියල බාල්දුවීමේ බරත් අපිට ආවා. මම ඒ ගැන නෙමෙයි දැන් කතා කරන්නේ. මේ PPP ගැන කිව්වා අපේ රවු ෆකින් මාතා මන්තුමා PPP වලට යන්න ඕන. PPP කියන්නේ කවුරු හරි ආයෝජකයෙක් අල්ලගෙන ඇත්ත එකතු වෙලා අපේ වැලිවිටේ යෝජනා ක්‍රමය හදන්න ඕන. ඒක අවුරුදු 25කට කොළඹට අවශ්‍ය ජලය සපයන්න පුළුවන් එකක්. ඒකට ඒ මිනිහා මොකද කරන්නේ? ඒ මිනිහා දාපු ඉන්වෙස්ට්මන්ට් එක අනුව ඒ මිනිහා ලාභයක් බලාපොරොත්තු වෙනවා. තේ ලාභය ගන්න ඒ මිනිහා කියනවා දැන් ඉතින් මේ ජලය එක්ස්පෝර්ට් කරන්න ඕන. එයා කියනවා පාරිභෝගිකයට දේශීයව දෙන්න බෑ. ඔය ගන්නට අපි එක්ස්පෝර්ට් කරමු. එතකොට මොකද වෙන්නේ මේ රටේ? අපි ජලය මේ පැත්තෙන් 1.5කට වඩා සෙන්ටිග්‍රේඩ් මීර ලෝකයේ උෂ්ණත්වය වැඩි වෙනකොට ජලය වාෂ්ප වීම වැඩි වෙනවා. දැන් අපේ හැම ජලාශයකම අද වාෂ්ප වීම වැඩි වෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළ අපි මේ රටේ තියෙන ජලය කාගේ හරි ලාභය වෙනුවෙන් ඉරදී යුතුද? ඉතින් මම මගේ කතාවේ මීට එහාට යන්න බලාපොරොත්තු වෙන්නේ. මම විදුලි බල මණ්ඩලය ගැන මම කැමති අහන්න ප්‍රශ්න කිහිපයක්. ටෙන්ඩර් ක්‍රමේ නැතුව පුනර්ජන්නීය දැන් ව්‍යාපෘති බාර ගන්නවා. ඒ පුනර්ජන්නීය ව්‍යාපෘති බාරගන්නේ කොමිටියකින්. ඒ කොමිටිය සූත්‍රයක් අනුව තමයි ඒව බාරගන්නේ. ඒ සූත්‍රය මොකද්ද කියලා ඔබතුමන්ලා මේ රටේ යම් ආකාරයකට හෙලිගිරීමක් කළා තියෙනවද? මම දන්නේ. මම වැරදි නම් මම නිවැරදි කරා. ඊළඟට තියෙනවා පෙට්‍රල් වලට මිල සූත්‍රය. ඒ සූත්‍රය ගැසට් කරන්න කියල් තියෙනවා. ඔබතුමන්ල එක ගැසට් කරාද? නෑ. ගැසට් කළ තියෙනවාද? ම ඔබතුමාගේ මිල සූත්‍රය. මම හිතන්නේ නෑ. ඒ නිසා ගැසට් කළ තියෙනවාද? ඇයි නෑ? I'm not able to hear. If you can give the mic, sir.
Minister? Yeah.
ගරුමන්ත්‍රී තුමා මේ අපි මේ වෙද්දි මිල සූත්‍රය හඳුන්වා දීලා තියෙනවා. ඒ මිල සූත්‍රයේ අපි මිල අඩු කිරීමත් වැඩි කිරීමක් කරන සෑම අවස්ථාවේදීම ජනතාවට මාධ්‍යට නිකුත් කරනවා.
ඒ ජනතාවට දෙනවා ඒ දෙකේ වාසිය.
ඔව් වාසිය ඕ අවාසිය.
ඔය අවාසිය ඒ දෙකම දෙනවා. නමුත් අපි දැනගන්න ඕන සූත්‍රය.
ඒ සූත්‍රයත් අපි පබ්ලිෂ් කරලා තියෙන ඔබතුමාට
ගැසට් එකේ.
අපි ගැසට් නොටිෆිකේෂන් එකත් ඉදිරියට ලබා දෙන්න.
ඒක තමයි මම කියන්නේ. ගැසට් නොටිෆිකේෂන් එක දැන් වෙනකන් නැහැ. ওই සූත්‍රය හැදලා දැන් වාක්කල්. දැන් එතනින් මේ කතාව ඉවරයි. ඉදිරි කාලේවත් ඒ ගැසට් කරන්න.
Honorable member please wind up.
පුනර්ජන්මීය බලශක්තිය රිනුවබල් එනර්ජි. ඒ මිලදී ගන්න ඔබතුමන්ලා ඒ සූත්‍රයකට. ඒ සූත්‍රයත් අපි දන්නේ මේ විගණ කාධිපති බලනවාද දැන් ඒ විදිහට ව්‍යාපෘති දෙනවා එක එක්කෙනාට ඒ දුන්නාම ඒගොල්ලන් ඒ ගත්තු මිල ගණන් අනුව අපි විගණ කාධිපති යවනවාද විගණ කාධිපතිගේ විගණනය ඊට පසුව අපි සලකා බලනවාද ඔබට මතක් කරමින් මම මගේ කරුණු දැක්වීම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා මට එක දෙයක් කියන්න දෙන්න ගරු සභාපතිතුමනි මේ විරිටේ රිසර්ච් කට්ටිය කියලා තියෙනවා තනි කර්ම විදුලි බල මණ්ඩලයේ අලාභය බෑඩ් ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් රෝං ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් ඒ නිසා මේ බර ජනයාගේ කරපිට නොදා මේ ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් එක රෙස්ටෝ කරන්න නියමිත තත්ත්වයක Thank you.
Thank you. Honorable Basanthiyapa Bandara, you have 12 minutes.
Garu Karak Sabha Sabhapathithumani 2023 ayavaya pilibandawa saakatcha kirimedi visheshayama Mahanudu district mantriwarayek vidiyata atishayama kanagaatwada patra avasthawak thamai me avasthawa. Ekena hethu gananawak thibenawa sabhapathithumani api dannawa Mahanudu district athawasema gatten passe පහුගිය කාලයක් පුරාම දැන් අවුරුදු 4ක් 5ක් වගේ කාලයක් මුළුල්ලේ රජයෙන් කරන්නට කියපු ඉදිකිරීම් රාශියක් අද අතරමඟ නතර කරලා දාලා මානව දිස්ත්‍රික්කයේ ජනතාව දැවැන්ත පීඩනයකට පත් වෙලා තියෙනවා. ඒ පීඩනයට කිසිදු පිළිතුරක් මේ අවැලේකනේ ලබා දීමට රජය සමත් වෙලා නැහැ. මම විශේෂයෙන්ම කියන්න ඕනේ ජල සම්පාදන අමාත්‍යාංශයේ යටතේ ඉදිකිරීමට බලාපොරොත්තු වෙච්ච ඉදිකිරීම් ගණනාවක් අද වෙනකොට අයාලේ යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි දන්නවා ජයිකා ව්‍යාපෘතිය ජපානය සමග එකතු වෙලා ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ අපජල ව්‍යාපෘතියක් විදිහට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අපජලය පවිත්‍රතාවයකට ලක් කරලා මහවැලි ගංගාව සුරක්ෂිත ගංගාවක් විදිහට මෙරටේ ජනතාවට ගොවියන්ට ජලය ලබා දෙන ගංගාව විදිහට මේ මිනිසුන්ගේ දියපිපාසයේ නිවන ගංගා විදියට මේ වෙනුවෙන් කටයුතු කරන්න දැවැන්ත උත්සාහයක් ගන්නවා කියලා තමයි රජයේ මේ ජයිකා ව්‍යාපෘතිය ආරම්භ කරේ අපජල ව්‍යාපෘතිය මේ කොටස් තුනකින් ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය අද වෙනකොට මහනුවර නගරයේ මිනිස්සු පෙළන දැවැන්තම පීඩනය බවට පත් වෙලා තිබෙනවා මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇත්තටම මේ වෙනකොට රුපියල් බිලියන 22ක වගේ මුදලක් වෙන් කරලා අවසානයි වියදම් කරලා අවසානයි කරු සභාපතිතුමනි එතක වෙලා තිබෙන්නේ අද වෙනකොට තැන තැන මාගෙට ඉදි කරපු කාණු පද්ධති නිසා මේ Earth Trip නිසා මහ ජනතාව විශාල පීඩාවකට ලක් වෙලා තිබෙනවා මේ ජයිකා ව්‍යාපෘතිය දෙසැම්බර් වෙනකොට නතර වෙනකොට මහනුවර මිනිස්සුන්ට නගර සභාවට දැවැන්ත පීඩනයක් ඇති වෙනවා කරු සභාපතිතුමනි අතවසේම ජල සම්පාදන අමාත්‍යතුමා ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යතුමා ජීවත් වෙන්නේ මේ මහනුවර නගරේමයි අපට
මේ සෝචනීය අත්දැකීම වළක්වා ගන්න කරුණා කළ පියවර ගන්න කියන දැඩි ඉල්ලීම අපි ආණ්ඩුවෙන් කරනවා ගරු සභාපතිතුමනි. තවත් අත වශයෙන්ම මේ වෙනුවෙන් ඉතා කුඩා මුදල් වියදමක් කරොත් අපට මේකේ මේ මහජනතාව විඳින පීඩාව වළක්වා ගන්න පුළුවන්. රුපියල් බිලියනකට ආසන්න මුදල් ප්‍රමාණයක් රුපියල් මිලියන 996ක් මෙවර අයවැයෙන් වෙන් කරලා තිබෙනවා මේ අපජල ව්‍යාපෘතිය වෙනුවෙන්. අපි දැනගන්න ඕනේ මේ ව්‍යාපෘතිය කොන්ත්‍රාත්කාරයෝ ගජමිත්‍රෝද කියලා. මේ කොන්ත්‍රාත්කාරයන්ගේ ඇත්ත ප්‍රමාදය නිසාවෙන්ම ආණ්ඩුව ආබිට්‍රේෂන් කෝට් එකේදී 1.3 බිලියන් ගෙවන්න එකඟ වෙලා තිබෙනවා. මේ මුදල් ප්‍රමාණය ගෙවන්න වෙන්නේ අපේ රටේ ජනතාවගේ බදු මුදල් වලින්. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි ජල සම්පාදන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ 1.3ක රුපියල් බිලියන ප්‍රමාණය ලබා දීමේ අරමුණෙන්ද මේ 996ක වගේ මුදල් ප්‍රමාණයක් රුපියල් මිලියන වලින් වෙන් කරලා තිබෙන්නේ කියලා. ඒ නිසා අපි කියනවා කරුණා කරලා මේ අපජල ව්‍යාපෘතිය නිසා මහනුවර මහරෝහලට පීඩාවක් තිබෙනවා. මහනුවර මහරෝහලේ පවතින පැරණි අපජල ව්‍යාපෘතියම තමයි ප්‍රධාන ජෛක ව්‍යාපෘතියට සම්බන්ධ කරලා තිබෙන්නේ. ඒ නිසා වර්ෂාවාදීක කාලවලදී දැවැන්තම මේ ජල කඳක් මේක පිරිපහදු කරන්න පැමිණෙනවා. ඒකත් එක්ක මහනුවර නගරයට වගේම මේ මහවැලි ගංගාව දූෂණයටපත් වීම කෙසේවත් වළක්වා ගන්න පුළුවන්කමක් නැහැ. මේක සුදු අඩියක් වෙන්න දෙන්න එපා. ඒ නිසා කරුණා කරලා මහනුවර නගරේ මිනිස්සුන්ට එවැගේම නගර සභාවට දැවැන්ත පීඩනයක් එල්ල වෙන මේ කටයුත්ත පිළිබඳව ආණ්ඩුව ඇස්සරලා බලන්න කියලා අපි කියන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි කියන්නට අවශ්‍යයි ඇත්තටම මහවැලි ගංගාවේ ජලය ලබා ගැනීම අනාගතයේ ප්‍රශ්නයක් වෙනවා. මේකේ ප්‍රධාන හෝටල් ව්‍යාපාරවල කණු හදලා තියෙන්නේ මේක ඇතුලේ. ඒ වගේම අපජලය එන්නේ මේ ඇතුලට. ඒ නිසා අපි කියන්නේ නෑ මේ හෝටල් කඩල බිඳලා විනාශ කරන්න කියලා. කරුණා කරලා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න මේ මහවැලියට මේ එන අපද්‍රව්‍ය ප්‍රමාණය වළක්වන්න විධිවිධාන යොදන්න කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි කියන්න ඕනේ ඇත්තටම අද වෙනකොට රෝහලේ තියෙන ප්‍රශ්නයත් අපේ සෞඛ්‍ය අමාත්‍යතුමත් අපේ ජල සම්පත් අමාත්‍යතුමාමයි. රෝහලේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ පිළිකා වට්ටු ඉදිකිරීම වහාම කරන්න 300ක් වගේ රෝගීන් වෙනුවෙන් තියන්නේ අඳන් 80යි. ඒ නිසා ප්‍රමුඛතාවය ලැබිලා නැහැ මහනුවර මහරෝහලේ පිළිකා එකකට. ඒකේ පහසුකමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි ජල සම්පත් අමාත්‍යතුමා ඔබතුමා සෞඛ්‍ය අමාත්‍යතුමා විදිහට කරුණා කළ මේ පිළිබඳව කටයුතු කරන්න. ඇත්තම නුවර නගරයේ තිබෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා ගරු සභාපතිතුමනි. අපේ හිතපු ජනාධිපතිතුමා තමයි දෙල්තොට මාර්ගයට මුල් ගල තැබුවේ. අද ඒක අයාලේ යනවා. ගෙනාපු ඒ ද්‍රෝඩනගලි ද්‍රව්‍ය අපදේ යනවා. අලදෙනිය පොල්ගහමුල පාර මේකත් ඇත්ත වශයෙන්ම දැවැන්ත පීඩාවක ලක්වන්නේ එකක්. මේක ඇත්ත වශයෙන්ම වාරි මාර්ගයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම කියනවා මේ ගුඩ් ෂෙඩ් ව්‍යාපෘතියත් අද වෙනකොට අයාලේ ගිහිල්ලා අතරමඟ නතර කරලා මහනුවර මිනිස්සු ඔය හරහා ඇත්ත වශයෙන්ම අවිහිරතාවය මැදින් තමයි එළියට එන්නේ. ඒ කියන්නේ නගරෙන් පිටවලා යන්නේ. මේ නගරයේ ප්‍රධාන ගැටලු මෙච්චර තියෙද්දි මේ අපජල ව්‍යාපෘතිය වගේම මේ ජල ව්‍යාපෘති පිළිබඳ විධිමත් කළමනාකරණයකින් කටයුතු කරන්නේ නැහැ. ආණ්ඩිතන ජල යෝජනා ක්‍රමය 3.95 කෝටි වියදම් කරලා අද වෙනකොට ඒ ආණ්ඩිතන ගමේ මිනිස්සුන්ට වතුර තියා පාර යන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම කියනවා යටිනුවර ආණ්ඩිතන ජල යෝජනා ක්‍රමය කරුණා කරලා මේ ප්‍රජා ජල ව්‍යාපෘතියක් විදිහට අවසන් කරන්න ඒ මිනිස්සුන්ට මේ දුක්ගින්දර තවත් දෙන්න එපා කියලා අපි කියන්නේ ගරු සභාපතිතුමනි. ඒ වගේම ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවා අත වශයෙන්ම මේ වෙනකොට දැවැන්ත ප්‍රශ්නයක් තිබෙනවා. මේ ඊයේ වාර්තාවක් ගන්න නැතුව මහනුවර කඳුකර ප්‍රදේශයක් තිබෙන ප්‍රදේශයක මේ උමං මාර්ගයක් හදන්න ප්‍රමුඛතාවය ලබා දෙන්නයි උත්සාහ කරන්නේ. මේ වෙනකොට රුපියල් මිලියන 400කට ආසන්න මුදලක් අයවැයෙන් වෙන් කරලා තිබෙනවා. මේ උමං මාර්ගය ප්‍රමුඛ අවශ්‍යතාවයද මහනුවර මිනිසුන්ට කියලා මම අහන්නේ. මේ අධිවේගී මාර්ගය ගරු සභාපතිතුමනි කටුගස්සට පැමිණෙනවා. කටුගස්සට අධිවේගී මාර්ගය පැමිණෙනකොට කාර්ය බහුල වෙන්නේ කටුගස්සර නගරයයි. සියලු මාවත් සියලු ගමන් මාර්ග සිද්ධ වෙන්නේ කටුගස්සර හරහායි කොළඹට පැමිණීම සිද්ධ වෙන්නේ. එහෙමනම් ගරු සභාපතිතුමනි මේ උමං මාර්ගයට රුපියල් බිලියන 80කට වැඩි මුදලක් යනවා. අර බටයක් අඩි දෙකක් යටද ජයිකා එකත් එක කතා කරලා දාගන්න බැරුව මොන උමං මාර්ගද ගරු සභාපතිතුමනි. ඒ නිසා බංකොලොත් වෙච්ච රටක මේ දේශපාලඥයෝ සහ ඉහළ නිලධාරීන් තමන්ගේ ගජමිදුරන්ට සල්ලි වෙන් කරන්නද මේ උමං මාර්ගය පටන් ගන්න යන්නේ. දුනු මඩලාව රක්ෂිතය කියලා කියන්නේ මහනුවර මිනිසුන්ගේ පවසනිමන ජල කදම්බය. මේ දුනු මඩලාව ජල රක්ෂිතය ඒ වන පද්ධතියේ තියෙන වාකරේවත්ත වැව හිඳන්න ඉඩ තියෙනවා. ඊයයි එකක් නඳු මේක කිරිමෙන් ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි කියන්නේ සංවර්ධනයට බාධා කිරීමක් නෙවෙයි ගරු සභාපතිතුමනි. අද වෙනකොට ඒ ප්‍රදේශයේ මිනිස්සු විශාල දෙවන්ත අනියත බියකර පත්ලා තියෙනවා. ඒ මිනිසුන්ගේ පැරණි ජනවාසය ඉවත් කරන්න යනවා. එතන මේ මිනිස්සු මේ හන්තාන පැත්තේ ඉන්න මේ මිනිසුන්ට නිශ්චිත තැනක් දෙන්නේ නැතිව දුනුලන් බඩලා වාසිතව ඉන්න මිනිස්සු, ඒ වගේම මහනුවර නගරේ ඉන්න මේ මිනිස්සු අවතැන් කරන්න දෙන්න බෑ සභාපතිතුමනි. ඒ සමංගමතුමාට කියනවා අත වශයෙන්ම මේ වෙනකොට මේ උමම් මාර්ග ව්‍යාපෘතිය හරහා ඒක වෙන්ටිලේෂන් එක පවත්වාගෙන යන්න, ඒ වගේම ඔකේ විදුලි ලබා දීම වෙනුවෙන් රජයට දැවැන්ත මුදලක් වැය කරන්න වෙනවා. ඒ නිසා මංගමතුමාට කියනවා මේ උමම් මාර්ගය තවත් සුදුවලියක් කරන්න එපා කියන ඉල්ලීමයි අපි කරන්නේ. ගරු සභාපතිතුමනි, අද වෙනකොට අත වශයෙන්ම මේ විසල් මහනුවර කියන ව්‍යාපෘතිය අඩදී මේ උමම් මාර්ග ව්‍යාපෘතිය ඇත්තේ නැහැ. ඒ නිසා උමම් මාර්ග ව්‍යාපෘතිය අලුතෙන් මේකට ඇතුළත් කරලා තියෙන්නේ කවර පදනමකින්ද කියන එක අපි දැනගන්න ඕනේ. මේ පිළිබඳව ජනතාව අතර කතිකාවතක් තියෙනවා. මහානායක ස්වාමින් වහන්සේලාගේ ඒ අවවාද අනුශාසනා පිළිගන්නෙත් නැතුව තමයි මේ උමම් මාර්ග පිළිබඳව යෝජනාව ක්‍රියාත්මක කරන්න කියලා මට කියන්න වෙනවා සභාපතිතුමනි. මේක නිසා මේ සමස්ත මහනුවර දිස්ත්‍රික්කයේම දේශගුණ විපර්යාසයකට ලක් වෙන්න ඉඩ තියෙනවා. දේශගුණික විපර්යාසයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා කරුණා කරලා මේ උමම් මාර්ගය කිලෝමීටර් 6කට හදන්න හදන එකේ මේ සඳහා වන බරපැන මේ සඳහා වන පිරිවැය දරන්න පුළුවන්ද කියන එක අපි අහන්න ඕනේ. ඊට වැඩි අර ගුඩ් ෂෙඩ් එකේ ඒ තියෙන මාර්ග අවහිරතාවය වළක්වන්න කියලා කියන්නේ නුවරේ ඉන්න දරුවෝ කුකුල් කූඩුවල ඉගෙන ගන්නේ විහාර මහදේ විද්‍යාලය, ඒ වගේම සීතාදේව විද්‍යාලය, ඒ වගේම සාන්ත සිල්වස්ත්‍ර විද්‍යාලය, මේ සියලු විද්‍යාල දරුවන් දෙක ගොඩනැගිලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. ඒගමම්ම සභාපතිතුමනි තව දෙයක් මතක් කරන්න ඕනේ. ඔබතුමා දන්නවා සාෆි නගරවල මුත්තූර්වල සිද්ධ වෙන දැවන්ත අකරතැබ්බය පිළිබඳව මේ සභාව දැනුවත් කරන්න ඕනේ මේ ගෞරවනීය සභාව. ඔබතුමා දන්නවා මේ ජල සම්පත කියන එක වැලි සම්පතත් එක්ක සම්බන්ධ වෙලා කියන එක තියෙනවා කියන එක තමයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරන්නේ. එතකොට අද වෙනකොට මොකද වෙලා තිබෙන්නේ? අද වෙනකොට වෙලා තිබෙන්නේ අතල්හා කැණීම් කාර්යාංශයේ සභාපතිතුමා අපි චෝදනාව කෙල්ල කරනවා ප්‍රසාද් මංජුල මැතිතුමා පිළිබඳව. එතුමා තමයි මේ පතල්ලා කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා වශයෙන් ගඩිතු කරන්නේ. එතකොට එතුමා අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙක් ඉඳද්දී මේ හා සම්බන්ධ වැලි හා සම්බන්ධ ව්‍යාපෘතියක කැණීම් ව්‍යාපෘතියක අධ්‍යක්ෂකවරයෙක් වෙලා ඉන්න වෙලාවේදී අප්වෙන්චර් කියන සමාගමේ එතුමා කොහොමද මේ තියෙන ඉහළ තනතුර දරන්නේ කියලායි මම කියන්නේ. මෙතන සභාපතිතුමනි මේ වැලි සම්පත සාමාන්‍ය දැවැන්ත ප්‍රමාණයක් අක්කර 67 වගේ භූමි භාගයක තමයි මේ පරිසර අධ්‍යයන වාර්තාවකින් තොරව මේ වැලි කැණීම් කටයුත්ත කරන්නේ. ඒ නිසා මම සභාපතිතුමනි කියනවා අපි මධ්‍යම පරිසර අධිකාරිය හිටපු සභාපතිතුමාට මේ චෝදනාව එල්ල කරා. දැන් මේ වෙලා තියෙන මොකද්ද පතල්ලා කැණීම් කාර්යාලයටත් මේ චෝදනාව අපිට එල්ල කරන්න වෙලා තියෙනවා. කරුණාකරලා මාධ්‍ය තුල මේ පිළිබඳව දැවැන්ත සාකච්ඡාවක් යනවා. ඒ නිසා මම කියනවා මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරන්න. මේක නිදාගෙන ඉන්න වෙලාවක් නෙවෙයි. කිලෝමීටර් 4ක් පමණයි තියෙන්නේ මහමුහුදට. ඒ නිසා ඉතාම ළඟින් තමයි මේ මුහුදත් පවතින්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ පතල්ලා කැණීම් කාර්යාංශය කියලා කියන්නේ හරියට අත වශයෙන්ම කියනවා නම් මේක ඇවිල්ලා මහනුවර දළදා මාලිගා වගේ ස්ථානයක්. මේකට තමයි සරණ පදාගෙන යන්නේ. මට හිතනවා ගරු සභාපතිතුමනි මගේ මිත්‍රයෙක් ඉන්නවා විශ්වවිද්‍යාලයේ නන්දසිරි ගීම්බියට්ටි මැතිතුමා. එතු බලනවා මෙන්න මේ වගේ ගීත රචනාවක් දිසාපාම ඇදුරුතුමනේ තක්සලාවෙන් යන්න අවසර හොඳම සිසුවිය නොවි මගහැර රැගෙන යන්නම් කුමරි බඹසර කියලා. දැන් සරණ පදාගෙන ශිෂ්‍යයාට ප්‍රධාන භූමිකාවේ ඉන්න ගුරුවරයා කරන අතවරය තමයි මේ. ඒ වගේ මෙතුමා කියනවා කෙලස අදහා ගනිම්දු දෙවල ඇතුලේ පහන් සොරකම් කරන බව දෙවියන් දේවතා එළියෙන්. Thank you.